Honorable GL Pieris, you have 15 minutes.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපේ මුලින්ම සුබ පතන්න කැමති ගරු අධිකරණ ඇමති ගරු විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමාට මේ පනත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මේක කාලෝචිත පනතක් අපේ රටට අත්‍යවශ්‍ය පනතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා තිබෙන ප්‍රධාන බාධකය මහා පරිමාණයේ වංචාහ දූෂණ කියලා මම පැහැදිලිව IMF එකේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි සියලු දෙනාම දන්නවා ආයෝජන මේ රටට ලබා ගැනීමට තිබෙන ප්‍රධාන දුෂ්කරතාවයේ BOI එකට සම්බන්ධ ප්‍රශ්න ඒ සියල්ලටම වඩා හැම අතින්ම පැතිරලා තිබෙන වංචාහ දූෂණ කියා. ඉතින් ඒ නිසා ප්‍රායෝගික යමක් කිරීම ඉතාමත් අවශ්‍යයි කියලා අපි සියලු දෙනාම විශ්වාස කරනවා. හැබැයි අපි අවංකව කියන්න ඕනේ අපි හිතන්නේ ගරු ඇමතිතුමාගේ අභිලාෂය මේ පනත මේ විදිහට ක්‍රියාත්මක කිරීමෙන් ඉෂ්ට වෙයි කියලා. මේ පනත තුළ ඒකේ දර්ශනය ඒකේ ක්‍රමවේදය පිළිබඳ බොහොම බරපතල දෝෂ අන්තර්ගත වෙලා තිබෙනවා. මේක දේශපාලනයෙන් තොරව අපි සලකා බැලිය යුතු කරුණක්. අපි සියලු දෙනාටම තියෙන පොදු වමනාව තමයි මේ රටෙන් වංචා හා දූෂණ සම්පූර්ණයෙන් තුරන් කරන්න බැරි වුණත් ඒවායේ ප්‍රමාණය අඩු කිරීමට අපි සියලු දෙනාම අප කැප වෙලා තිබෙනවා. දැන් අවස්ථාව තිබෙනවා තව දවස් කිහිපයක් දෙපැත්තෙන්ම ඉදිරිපත් වෙන සංශෝධන සලකලා බලලා අවසාන තීරණය ගන්න අනාගතයේ ඒ කාලයෙන් මම යෝජනා කරනවා අපි සියලු දෙනාම උපරිම ප්‍රයෝජනය ගනිමුයි කියලා මේ පනත දැන් තියෙන තත්ත්වයට වඩා දියුණු තත්ත්වයකට පත් කිරීමට. මම දකින හැටියට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේකේ ප්‍රධාන දුෂ්කරතාවය තමයි මූලික ප්‍රශ්නයට අපි අවධානය යොමු කරලා නැහැ. මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවලදී ඒ ලබාගත් මුදල තියෙන්නේ මේ රටේ නෙවෙයි. ඒ හොරුන් ඒක ආයෝජනය කරන්නේ විදේශීය රටවල්වල. විදේශීය බැංකුවල මූල්‍ය ආයතනවල තමයි ඒ මුදල් ගිහිල්ලා තැන්පත් කරන්නේ. නොයෙක් ක්‍රමවේද පාවිච්චි කරන්නේ. දැන් ඒ මුදල් ආපහු අපේ රටට ලබා ගැනීම තමයි ප්‍රමුඛ අවශ්‍යතාවය. අපේ රටේ භාණ්ඩාගාරයට ඒවා ලබා ගැනීම. ඒක අපිට තනියෙන් කරන්න බෑ. අපිට හුදකලාව ශ්‍රී ලංකාවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒ සඳහා අත්වැල් බැඳගන්න ඕනේ ජාත්‍යන්තර ආයතන සමඟ. ගරු අධිකරණ ඇමතුමා මං හිතනවා දන්නවා ඇති ස්ටා කියන ආයතනය තමයි ප්‍රධාන ආයතනය. ඒ කියන්නේ ලෝක බැංකුවට අනුබද්ධ කරලා තිබෙන සොරකම් කරන ලද මුදල් යළි ලබා ගැනීම සම්බන්ධයෙන් ස්ථාපිත කරලා තිබෙන යන්ත්‍රණයක් ස්ටා කියන යන්ත්‍රණය. ඒකේ නියෝජිතයන් ලංකාවට ආවා 2016 මේ යහපාලන ආණ්ඩුව කාලේ. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ පූර්ණ සහයෝගය අපිට දෙන්න සූදානම් කියලා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සම්බන්ධයෙන් තව කාර්යාලයක් පිහිටලා තිබෙනවා වියනා නගරයේ. The United Nations Office for Drugs and Crime. එතන ශ්‍රී ලංකාව අත්සන් කළා තිබෙනවා දූෂණ හා වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට. ඒකේ පස්වෙන කොටසේ කෙලින්ම සඳහන් වන්නේ ජාත්‍යන්තර සහයෝගයේ International Collaboration මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ සහයෝගය. ඒකේ ඒ සම්මුතියේ 51 වන වගන්තියෙන් සඳහන් වනවා ජාත්‍යන්තර තලයේ කොයි විදිහ සහයෝගයක්ද කියලා ඒ ආයතනයට අපේ රටට ලබා දෙන්න පුළුවන් වන්නේ අපේ රටෙන් හොරගම් කරලා පිටරටවලට ගෙනිච්ච මුදල් හා දේපළ ආපහු මේ රටට ගෙන්වා ගැනීම සඳහා. දැන් අවාසනාවට මෙන් මේ පනතේ කිසිම දංවැලක් පුරුකක් නෑ. දංවැලක් පුරුකක් අවශ්‍යයි. අපේ රටේ ආයතන ඒ ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ කරලා ඒ ආයතනවල පූර්ණ සහයෝගය ලබා ගැනීමට මේ අසීරු සංකීර්ණ වැඩේ කරන්න ඒ මුදල් හා දේපළ අපේ රටට ලබා ගැනීමට ඒක කෙරෙලා නැහැ. මේක එක වගන්තියක් තියෙනවා මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්ට යුතුකමක් හා වගකීමක් තියෙනවා කියලා ජාත්‍යන්තර සමුතිය ක්‍රියාත්මක කිරීමට අපි හිතන්නේ ඒ වගන්තිය කිසිසේත් ප්‍රමාණවත් කියලා. දැන් රජය කියනවා ඒ සම්බන්ධයෙන් වෙනම පනතක් ගේනවා කියලා. recovery of stolen assets සොරකම් කරන ලද දේපළ මේ රටට ගෙන්වා ගැනීම සඳහා වෙනම පනතක් ඉදිරිපත් කරනවා කියනවා. හැබැයි දැන් මේ පනත කඳක්. හැබැයි දත් නැහැ. හයියක් ශක්තියක් නැහැ. ඒතර මේ පනතට අවශ්‍ය හයිය ශක්තිය ලබා දීමට නම් ඒ විදිය සංශෝධනයේ ජාත්‍යන්තර ආයතන වලින් සහයෝග ලබා ගැනීම සඳහා විධි විධාන මේකට එකතු කළ යුතුයි කියලා මම ගෞරවයෙන් යෝජනා කරනවා. අනික තමයි අතනේ අධිකරණ ඇමතුමා දන්නවා ඇති මේක ක්‍රියාත්මක කරාම 325,000කට විතර සිදුවනවා වත්කම් හා වැරකම් ප්‍රකාශන කිරීම. 325,000ක් විතර. කාටද මෙහෙම කරන්න සිදුවන්නේ? ප්‍රාදේශීය සභාවක පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් මේක කරන්න වෙනවා. සියලුම මාධ්‍ය ආයතන වෘත්තීය සමිතියේ පෞද්ගලික අංශයේ ආයතන යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය හැමෝටම. එතන මේ මුළු සංඛ්‍යාවම එකතු කරාම 325,000කට වැඩි සංඛ්‍යාවකට මේ වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නට සිදු වෙනවා. එතකොට ඒවායේ සංක්ෂිප්ත විස්තරයක් වෙබ් අඩවියේ දාන්නට සිදු වෙනවා. මම හිතන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා. ප්‍රති දූෂණ පනත් සාර්ථකව ක්‍රියාත්මක කරලා තියෙන රටවල් වල උදාහරණයක් හැටියට ගත්තොත් සිංගප්පූරුව හා හොංකොං ඒ විදිහට නෙවෙයි මේක කරේ. වත්කම් හා වැරකම් ප්‍රකාශන කළ යුත්තේ රජයේ ඉහළ තැන්වල රජයේ බලය යොදාගෙන තමන්ගේ වාසිය සඳහා ඒ රාජ්‍ය බලය පාවිච්චි කිරීමට තරම් උච්ච ඉහළ රාජ්‍ය බලයක් තියෙන පුද්ගලයා. ඒ කියන්නේ ඇමතිවරු, අමාත්‍යංශල ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් අන්න ඒ විදිහ ප්‍රබල පුද්ගලයන්ට තමයි බල කරන්න ඕනේ වාර්ෂිකව ඒගොල්ලන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කරන්නේ කියලා. අධිකරණ ඇමතුමා දන්නවා ජාත්‍යන්තර නීතියේ තිබෙනවා මේ සම්බන්ධයෙන් විභේදනයක්. ග්‍රෑන්ඩ් කරප්ෂන් හා පිටි කරප්ෂන්. පිටි කරප්ෂන් කියන්නේ සුළු දේවල්. ඒ කියන්නේ කාර් එකක් එලවන්න බලපත්‍රයක් ලබා ගැනීම, විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම, ගෙයක් හදන්න සර්ටිෆිකේට් ඔෆ් කන්ෆෝමිටි ලබා ගැනීම, ඒ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වෙන රටවල් වල කළා තියෙන වත්කම් බැරකම් ප්‍රකාශන නිකුත් කරන්නේ කියලා ඒ අයට බල කිරීමක් නෙවෙයි. ඒවා පරිපාලන ක්ෂේත්‍රයේ ගනු ලබන පියවර හරහා ඒ ප්‍රශ්න විසඳන්න උත්සාහ දරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මම හිතන්නේ රජය තීරණයක් කරන් තියෙනවා පාස්පෝර්ට් ඔෆිස් එකක් වෙනුවට 10ක් විතර දාන්න. ඒක ඉතාමත් හොඳයි. එතකොට එතන තරඟයක් ඇති වෙනවා. ඒ පරිපාලන පියවර ගැනීම තුළින් තමයි ඒ විදිය ඒ කුඩා සුළු පරිමාණයේ දූෂණ නවත්වන්න පුළුවන් වන්නේ. අනෙක් අතට ග්‍රෑන්ඩ් කරප්ෂන් මහා පරිමාණයේ වංශා හැටියට ජාත්‍යන්තර නීතියේ සඳහන් වන්නේ මෙන්න මේ විදිය දේවල්. අහස යාන, නෞකා හා යුදමය උපකරණ ප්‍රතිසම්පාදනය සඳහා එනබුම්. මහා පරිමාණයේ කර්මාන්ත හා කෘෂි ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ලබා ගැනීම. ආරෝග්‍යශාලා, මහාමාර්ග, ගුවන් තොටපළවල්, පාලම්, ජලාශ පිළිබඳ කොන්ත්‍රාත්. තෙල්, පොහොර, සිමෙන්ති පිළිබඳ තොග මිලදී ගැනීම. රජයේ හා රාජ්‍ය සංස්ථාවල කොන්ත්‍රාත් සඳහා පූර්ව සුදුසුකම් ලත් ලංසකරුවන් තෝරා ගැනීම. ප්‍රී ක්වලිෆයිඩ් බිඩර්ස්. ඉල්ලා නැති, ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් කරන ටෙන්ඩර්, අන්සොලිසිටඩ් ටෙන්ඩර්ස්. මෙන්න මේවා තමයි මහා පරිමාණයේ දූෂණ. මෙන්න මේවා නැවැත්වීමට මේ සම්බන්ධයෙන් බලය පාවිච්චි කිරීමට පුළුවන් රජයේ නිලධාරීන්ට තමයි බල කළ යුත්තේ. හැම අවුරුද්දෙම වැරකම් මේ ඇසට්ස් ඇන්ඩ් ලයබිලිටීස් ඩෙක්ලරේෂන් ලබාදීමට අනිත් අයට ඒක සන් මේක වෙන්නේ මේක දියාරු කිරීමක්. ඒකැන පිදුරු ගොඩක ඉදිකට්ටක් හොයන විදිහ වැඩපිළිවෙලක්. 3,25,000ක් මේවා දැම්හම වෙබ් එකේ කවුරුවත් ඒවා කියවන්න නැහැ, කියවන්න පුළුවන්කමකුත් නැහැ. එම නිසා මේකෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. මේ සම්පූර්ණ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. තව ප්‍රශ්න කීපයකුත් තියෙනවා මේ සම්බන්ධයෙන් ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි. මේකේ 67 වන වගන්තියේ තියෙනවා අධිශෝධනා පත්‍රයක් යවුවෙන් පස්සේ. ඒ කියන්නේ සාක්ෂි තියෙන බවට සෑහීමට පත්වීම නිසානේ අධිශෝධන පත්‍රය යවන්නේ. යවුවෙන් පස්සේ ඒ චූදිතයා ගේ නීතිඥයන් සමඟ කතා කරලා මේ කොමිෂන් සභාවට තීරණයක් ගන්න පුළුවන් ඒ අධිශෝධනා පත්‍රය නිෂ්ප්‍රභා කිරීම. මම හිතනවා ඒක වැරදි කියලා. ඒක විවෘත ආරාධනාව තව වංශා ඇති කර ගැනීමට. දැන් අධිශෝධනා පත්‍රයක් අස්කර ගන්නවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා අපේ නීතියේ. අධිකරණ ඇමතුමා දන්නවා නොල්ලේ ප්‍රෝසක්වයි කියන ක්‍රමවේදය හරහා නීතිපතිතුමාට පුළුවන් කියන්න මම මේ නඩුව තව දුරටත් ඉදිරියට ගෙන යන්න නැහැ කියලා. හැබැයි ඊට අමතරව කොමිෂන් සභාව මේ ගැන හිතලා බලලා තීරණය කරාම අධිශෝධනා පත්‍රයක් යවන්න ඕනේ කියලා ඊට පස්සේ ඒ චූදිතයාගේ නිලධාරීන්ට කතා කරලා ඒක ඉල්ලා අස්කර ගැනීම මම හිතන්නේ තව තව දුෂණ ඇති කිරීමට තුඩු දෙන තත්ත්වයක් කියලා. ඒ වගේම 71 වන වගන්තියේ තියෙනවා දැන් මෙතෙක් දුරට මේ රටේ අල්ලස් සහ දූෂණ ක්‍රියාත්මක වුණේ රජයේ නිලධාරීන්ට විරුද්ධව. හැබැයි ප්‍රථම වතාවට 106 වන වගන්තිය යටතේ මේක පෞද්ගලික අංශයටත් බලපානවා. ඒක හොඳයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි 71 වන වගන්තිය සඳහන් වෙනවා පෞද්ගලික අංශයට කෝපරේට් සෙක්ටර් ප්‍රයිවට් සෙක්ටර් ඒකට සම්බන්ධ චෝදනාවක් තියෙන අවස්ථාවකදී අභිමතානුසාරී බලයක් තියෙනවා ඒක අවුරුදු 5කට නොඅඩු අවුරුදු 10කට නොවැඩි කාලයකට කල් දෙන්න පුළුවන්. ඒකට හේතු දෙනවා. ඒ කියන්නේ සමාගමට විරුද්ධව නඩුවක් දැම්මොත් බගඩේ සමාගමේ සේවකයන්ට හා සමාගමේ කීර්ති නාමයට ලොකු කැළලක් ඇති වෙන්න පුළුවන්. ඒක බලපාන්න පුළුවන් ලංකාවේ ආර්ථිකයට. ඒ නිසා කල් දෙන්නට කමන්නේ. හැබැයි බ්‍රිතාන්‍ය නීතියේ, කැනඩාවේ නීතියේ, ඇමරිකානු එක්සත් ජනපදයේ නීතියේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා කොයි කොයි මිනුම් දණ්ඩ 90ද ඒ කල් දැමීම කරන්න පුළුවන් වන්නේ. මේ පනතේ එහෙම කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අසීමිත අභිමතයක්. සාක්ෂි තියෙනවා හැබැයි නඩු දාන්නේ නැහැ. අවුරුදු 5ක් නඩුව කල් දානවා. මොන හේතුවක් නිසාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒක සතුටුදායක තත්ත්වයක් නෙවෙයි. ඒ තුලින් තව තව වංශා හා දූෂණ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මේක තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මොන පනත් ගෙනාවත් ඒ පනත් අවංකව ක්‍රියාත්මක වන්නේ නැතිනම් දූෂණය මේ රටෙන් ඉවත් කිරීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. මම දැක්කා දවස් දෙකට ඉස්සෙල්ලා මම ප්‍රවෘත්ති පත්‍රයක් කියවනවා. මම දැක්කා කළුතර ට්‍රාන්ස්පෝර්ට් ඩිපෝ එකේ ප්‍රවාහන කාර්යාලයක කවුද නිලධාරියෙක් අත්අඩංගුවට අරන් තියනවා රුපියල් 15,000ක අල්ලසක් ගත්තා කියලා. රුපියල් 15,000ක අල්ලසක් ගත්ත මනුස්සයා අත්අඩංගුවට ගත්තා. හැබැයි ගරු අධිකරණ ඇමතුමා මේ සභා ගර්භයේ කිව්වා $250,000,000 අල්ලසක් හැටියට අරන් බ්‍රිතාන්‍යයේ බැංකු ගිණුමකට ගත් පුද්ගලයෙක් ගැන ඒ නම් ගම් මේ විස්තර ඔක්කොම එතුමා වගකීමක් ඇතිව මේ සභා ගර්භයේ ප්‍රකාශ කළා. $250,000,000 කියන්නේ ශ්‍රී ලංකා ආයවැය ලේකණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන සම්පූර්ණ මුදල. මම හිතන්නේ ඒසා විශාල අල්ලසක් ගත්තයි කියලා කිසිම චෝදනාවක් ලංකා ඉතිහාසයේ මෙතෙක් දුරට කරලා නැහැ. අල්ලසා දූෂණ අපිට නුපුරුදු දේවල් නෙවෙයි. දැන් බලන්න මෙතෙක් දුරට මොකද්ද වුනේ? සම්පූර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පාර්ලිමේන්තුව වෙන් කරන මුදලට සමාන මුදලක් කවුදෝ අරගෙන ඒ පුද්ගලයාගේ නම සඳහන් වුණා, බැංකුවේ නම සඳහන් වුණා, බැංකුවේ ගිණුමේ අංක සඳහන් වුණා. මෙතෙක් දුරට කිසිවක් ඒ සම්බන්ධයෙන් සිදු වෙලා නැහැ. රුපියල් 15,000ක අල්ලසක් ගත්ත මිනිස්සයාව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒතන මේ ගරු සභාවේම මන්ත්‍රීවරයෙක් රත්තරං හොරකං කරලා රත්තරං වල වටිනාකම මිලියන 78යි 10%ක ෆයින් එකක් පමණයි දඩයක් පමණයි දැම්. ඒ සතියේම වෙන පුද්ගලයෙක් ඊට සමාන රත්තරන් තොගයක් ලංකාවට ගේන්න උත්සාහ දරපු අවස්ථාවේදී මිලියන 80ක දඩයක් මන්ත්‍රීතුමාට මිලියන 7ක දඩයක්. ඉතින් මේ විදිහට නීති ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ මිනිසුන්ගේ කිසිම විශ්වාසයක් ඇතිවන්නේ නැහැ. මේ නීති පොතේ මේ මොන නීති ගෙනාවත් මේවෙන් 7-5ක ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ නිසා ගරු මූලාර්සනවල මන්ත්‍රීතුමනි, මේ පනතේ දෝෂ තියෙනවා. ජාත්‍යන්තර ආයතන සමග මේකේ සම්බන්ධයක් නැහැ. ඒ වගේම ලක්ෂ ගණන් නිලධාරීන්ට මේ වත්කම් බැරකම් ප්‍රකාශන නිකුත් කරන්නේ කියන එක මේක දියාරු කිරීමක්, ඒකෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ කියනවනේ, මට තව විනාඩි දෙකක් දෙන්න ගරු මූලාරසනාද මන්ත්‍රීතුමනි, මේකේ 119 වගන්තියේ විශාල දෝෂයක් තියෙනවා. ඒකෙන් ඔබතුමා සඳහන් කරා විසල් බ්ලෝවර්ස් ගැන, ඒ කියන්නේ තොරතුරු සපයන පුද්ගලයන් ගැන. මේ රටේ දූෂණ අඩු කිරීමට නම් අපි එයට දිරිමත් කරන්න ඕනේ. ඒ වංචා ගැන දන්න පුද්ගලයන් දිරිමත් කරන්න ඕනේ, ඒ තොරතුරු සපයා දෙන්න. හැබැයි 119 වගන්තිය පුළුල් වැඩි. එහෙම තොරතුරු සපයා දෙන පුද්ගලයන්ට අවුරුදු 10කට හිරබත් කරන්න වෙන අවස්ථා තියෙනවා. දැන් මේකේ හරි පුදුම වගන්තියක් තියෙනවා. දැන් තොරතුරු සපයා දෙන පුද්ගලයා අවසානයේ නඩුව අසාර්ථක වුණොත් අවුරුදු 10ක් හිරේ යනවා. තොරතුරු සපයා දෙන පුද්ගලයා අවුරුදු 10ක් හිරේ යනවා. අල්ලස් ගත්ත පුද්ගලයා අවුරුදු 7ක් විතරයි හිරේ යනවා. ඒක හරි පුදුම පරතරයක්. ඒ කියන්නේ නොඑක් විදිහ අල්ලස් පිළිබඳ චෝදනා වර්ග සඳහන් වෙනවා. මේකේ 93 වගන්තියේ ඉඳන් 106 වගන්තිය යටතේ මොන අල්ලසක් වුණත්, කොයි විදිය බරපතල තත්වයක් වුණත් හිරේ යන්නේ අවුරුදු 7කට. හැබැයි ඒ සම්බන්ධයෙන් තොරතුරු සපයපු පුද්ගලයා හිරේ යනවා අවුරුදු 10කට. චීනයේ අවුරුදු 20යි, එංගලන්තයේ අවුරුදු 10යි, ජර්මනයේ අවුරුදු 10යි, තායිලන්තයේ අවුරුදු 10යි. ඇයි අපේ රටේ මේ ලිහිල් අවුරුදු 7යි? හැබැයි දැන් මම ගිහිල්ලා තොරතුරු සපයනවා නම් කාට හරි විරුද්ධව මොකක් හරි තාක්ෂණික හේතුවක් නිසා ඒ නඩුව අසාර්ථක වෙනවා නම් එතකොට මම අවදානමකට ලක් වෙනවා. එතකොට මම මොනවටද මගේ නිදහස පරුදුවට තියලා වෙන පුද්ගලයෙක් පිළිබඳ චෝදනාවක් කරන්නේ? මම දන්නවා නම් අවදානමක් තියෙනවා කියලා, මම හිරේ යනවායි කියලා අවුරුදු 10කට. හැබැයි ඒ චෝදනාවට ලක් වෙන පුද්ගලයා වරදකරුව හැටියට තීරණය වුණත් ඒ පුද්ගලයාට ලැබෙන උපරිම දඬුවම අවුරුදු 7ක් හිරේ යනවා. ඉතින් මොකද්ද ඒකෙන් වෙන්නේ? කවුරුත් එළියට එන්නේ තොරතුරු සැපයීමට. තොරතුරු සැපයීමට කවුරුත් එන්නේ නැත්නම් එහෙනම් වංශා දූෂණ අඩු වෙනවා නෙමෙයි, වැඩි වෙනවා. තව තව වැඩි වෙනවා. එහෙමද වංශා හා දූෂණ නැවැත්වීමට එකම ක්‍රමය ජනතාව දිරිගැන්වීම. මේ මොනව හරි දන්නවා නම් එළියට ඇවිල්ලා ඒ ගැන ප්‍රකාශ කරන්න. කවුද දන්නේ? අමාත්‍යංශයේ හෝ සංස්ථාවේ ඉන්න පුද්ගලෙක්, පිටස්තර පුද්ගලෙක් දන්නේ නැහනේ. ඉතින් එහෙම පුද්ගලෙක් දිරිගැන්වීම වෙනකොට මේකෙන් කරන්නේ අබහැරිමත් කිරීමක්. ඉතින් මේ විදිහ දෝෂ රාශියක් තියෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මං කරුව ඇමතුමාට යෝජනා කරන්නේ අපි සියලු දෙනාම එක්කාසු වෙලා මේකේ තියෙන දෝෂ ඉවත් කළා. එතුමා කිව්වා එතුමාගේ අභිලාෂය ප්‍රශස්ත පනතක් ඉදිරිපත් කිරීමයි කියලා. ඒක ජාතික අභිලාෂයක් හැටියට අපි පිළිගන්නවා. ඒ අභිමතාත්වයේ ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාම පක්ෂභේදයෙන් තොරව එක්කාසු වෙලා මේ පනතේ තියෙන අඩුපාඩු ඉවත් කළා. ඉතාමත් සාර්ථක ඵලදායි පනතක් නිර්මාණය කිරීමට අපි සියලු දෙනාම අපකප වෙමුයි කියලා ඉතාමත් ඕනෑකමින් යෝජනා කරමින් ඔබතුමාට ස්තුති වෙමින් මගේ වචන සත්‍යය අවසන් කරනවා. ස්තුති.
ඔව් ගරු ඇමතුමා.
ගරු සභාපතිතුමනි, මේ එතුමා සඳහන් කරපු දඬුවම් කාල සීමා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි අර එතුමා කියපු විදිහට නඩුවක යම්කිසි තාක්ෂණික දෝෂයක් හෝ යම් හේතුවක් නිසා නඩුව අසාර්ථක වුණොත් ඒ පැමිණිල්ල කරපු පුද්ගලයාට දඬුවම් දීමේ ක්‍රමයක් මේකේ නැහැ. මේකේ තියෙන්නේ එකී චෝදනාව අසත්‍ය බව දැන දැනම හෝ එම චෝදනාවෙන් මේ පනත යටතේ වරදක් සංස්ථාපනය නොවන බව විශ්වාස කිරීමට හේතු ඇතිව දේශසහගතව වෛරය පිරිමහන්න, තරහ පිරිමහන්න කරන අය සම්බන්ධ තමයි ඒක තියෙන්නේ. ඒක සම්බන්ධයකට දඬුවම අවුරුදු 10ක් අඩුද වැඩිද කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකේ තර්කයක් මම පිළිගන්නවා. ඒතර එතුමා සඳහන් කරා අර නැවක එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධව අල්ලස් පිළිබඳව සිද්ධියක්. ඒකට මොකද්ද මුකුත් වෙලා නැහැ කියලා. ඒක ගරු සභාපතිතුමනි ආංශික කාර්ක සභාවේ සභාපති ගරු අජිත් මාන්නපේරම් මන්ත්‍රීතුමා තමයි මට ලබා දුන්නේ. එදිනම ඒක පොලිසියට බාර දීලා තියෙනවා. පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඕනේ කොහොම මම ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. ඒක නිසා මුකුත් නොකරයි කියන කතන්දරේ ඒ තරම් නිවැරදි නැහැ. අපි මම කියලාම කිව්වා මේ සභාවේ මම දන්නේ නැහැ මේක ඇත්ත නැත්ත. ඒ පුජ්‍යලගේ නම කිව්වෙත් මම නෙවෙයි ගරු චන්දිම විරක්කොඩි මන්ත්‍රීතුමා. ඉතින් ඒ කාරණේ තමයි මම මේකෙදි මතක් කරේ. ඒ කටයුතු සිද්ධ කෙරෙමින් පවතිනවා. අනිත් එක ඉතින් ඔබතුමා ඒක අපිට ඔබතුමාගේ සාධාරණ විවේචනය පිළිබඳව මම ගරු කරනවා. හැබැයි දැන් ඔය රත්තරන් සිද්ධියක් පිළිබඳව කිව්වා. දැන් අපි ඇත්තම ගරු සභාපතිතුමනි ඔය කස්ටම් එකේ දඩ ගහන්නේ කොහමද, සර්චාර්ජ් කරන්නේ කොහමද, ඒක මොනවද කියලා අපි අනුමැතියක් ගන්නෙ නැහැ. අපි දන්නෙත් නැහැ. ඒක ඒ ආයතනවලට ලබා දීලා තියෙන ස්වාධීන අයිතියක්. ඉතින් ඔබතුමා දන්නවා පෞගිය කාලේ ඔබතුමත් කැබිනට් එකේ හිටියා. අර හොරණ ගෑනු ළමේ පොල් ගෙඩි 20ක් හොරකම් කරයි කියලා මහේස්ත්‍රාත්තුමා ඊරේ දැම්මා. කෝටි ගණන් හොරකම් කරන දූෂිතය මේ රටේ ඉඳෙද්දි පොල් ගෙඩි 20ක් හොරකම් කරපු ඒ ළමයා හොරකම් කරේ මොකද, ඉස්කෝලේට ගාස්තුවක් ගන්න කියලා තිබුණා. ඉතින් ඒ ගාස්තුව ගේන්න තමයි පොල් ගෙඩි 20 හොරකම් කරේ. ඒ ළමයා හිරේ දැම්ම. අපේ රටේ තියෙන අධිකරණයට දුස් කියන්න බෑ. අධිකරණය කරන්නේ නීතියනේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. අපි කියන්නේ මේක කොහෙන්ද පටන් ගන්නෙ, මේක ඔක්කොම ගැලපෙන්නේ නැත්තම් මේ ඔක්කොම නරකණා, ඒක පටන් නොගෙන ඉන්නවද අපි, නැත්තම් මේක පටන් අරගෙන කොතනින් හරි කෙලවර කරන්න හොඳ තැනකින් කෙලවර වෙන්න අපි ආරම්භයක් ගන්නෙ නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා
සභාවට.
සඳහන් කරපු කරුණු දෙක ගැන මම ඉතාමත් කෙටියෙන් ප්‍රතිචාර දක්වන්නම්. නෑ මම කිව්වේ ඔබතුමාට මම කිසි දෝෂයක් චෝදනාවක් එල්ල කරන්නේ නෑ. මුළු රටම දැක්කා මේ මහා පරිමාණයේ චෝදනා මිලියන 250ක වංශාවක් ගත්තා කියලා. හැබැයි රට දැක්කේ නෑ ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් වුණා කියලා. කාටද දඬුවම් දුන්නේ? කාට විරුද්ධවද විමර්ශනයක් ආරම්භ කළේ? එතකොට රටේ තිබෙන මතය තමයි අපිට පුළුවන් මේ සභා ගර්භයේ ඕනෑම පනතක් සම්මත කරගන්න. හැබැයි ඒකේ ප්‍රායෝගික ප්‍රතිඵලය කුමක්ද? මේ විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන දෙන මුදලට සමාන සම්පූර්ණ මුදලක් හොරාගත් පුද්ගලයා අද නිදැල්ලේ ඉන්නවනම් කිසිම අගතියක් උනේ නැතිනම් මෙවන් පනත් වලින් ප්‍රයෝජනය මොන ප්‍රයෝජනයක් ඇති වෙනවද කියන සාධාරණ ප්‍රශ්නය ජනතා මනස තුළ ඇති වෙනවා. ඒක එකක්. අනෙක 119 වගන්තියේ තියෙන මෙහෙම එකී චෝදනාව අසත්‍ය බව දැන දැනම හෝ එම චෝදනාවෙන් මේ පනත යටතේ වරදක් සංස්ථාපනය නොවන බව විශ්වාසය කිරීමට හේතු ඇති. ඔබතුමා දන්නවා ජනාධිපති නීතිඥය කැටියට ඒක තමයි නීතියේ වෙන විල්ෆුල් බ්ලයින්ඩ්නස් කියන සංකල්පය. ඒ කියන්නේ මම ඒ ගැන හොයන්නේ නැහැ. හොයාගෙන සත්‍යය හොයාගත්තොත් ඒකට මට අවාසියක් වන නිසා මම හොයන්නේ නැහැ. ඒතොර මේ මම කාට හරි විරුද්ධව චෝදනාවක් කරනවා නම් ඒක අසත්‍ය බව දැන දැන මම චෝදනාවක් කරනවා නම් මට දනුවම් පනවන්න ඕනේ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි මේකේ තියෙන්නේ තව දුරටත් හෙව්වා නම් මේ චෝදනාවට පදනමක් නැහැ කියලා මට අවබෝධ වෙනවා. හැබැයි ඒ විදිහ විමර්ශනයක් මම කරේ නැහැ. ඒ විමර්ශනයක් කරන්නේ නැතුව මම චෝදනාව එල්ල කළා. ඒ කියන්නේ මම කියන්නේ මේකේ භාෂාව පුළුල් වැඩි ගරු ඇමතුමා, ඔබතුමාගේ වරදක් නෙවෙයි මේක, පුළුල් වැඩි. එම නිසා අපි දිරි ගන්නවන්න ඕනේ. දැන් මගේ අමාත්‍යංශයේ මම වංශාවක් කරනවා නම් කවුද ඒ ගැන දන්නේ? මට සමීප කෙනෙක්, ලේකම්තුමා වෙන්න ඕනේ, සහකාර ලේකම් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් පිටස්තර පුද්ගලයෙක් දන්නේ නැහැ. ඉතින් ඒ පුද්ගලයාට දිරි දෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කවුරුවත් එළියට එන්නේ නංගම් කියන්නේ. දැන් මේ ඉස්සෙල්ල ඔබතුමාලා කිව්වා මේ කිසිම පනතක් නැහැ මේ යෝජනාවයි. ඒක එහෙම නෙමෙයි. පනතේ තියෙන ඇක්ට් කියලා. ඒක මම ඊයේ මාධ්‍යයට පෙන්නුවා. ඒක කොන්සෙප්ට් පේපර් එකක් නෙමෙයි. ඒක ඇක්ට් එකක්. දෙවතාවක් ඒකේ සඳහන් වෙනවා ඇක්ට් කියලා. ඉතින් දැන් ඒකේ තියෙන වගන්ති අනුව කිසිම කෙනෙක්, අමාත්‍යංශයක ලේකම් කෙනෙක් වග කියන පුද්ගලෙක් කිසිම කෙනෙක් එළියට එන්නේ නැහැ. ඒ මොකද ඒ පුද්ගලයාට ඇති වෙන දුර්විපාක නිසා. ඉතින් ඒකනම් අපේ ආකල්පයේ බලාපොරොත්තු වෙන්න පා කිසිම තොරතුරක් වංශාවක් සම්බන්ධයෙන් මාධ්‍යයට ඒක ප්‍රකාශ කරන්නත් බෑ. මාධ්‍ය ආයතන වලට ගොඩ වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ රහසිගත ලිපිගොනු අත්අඩංගුවට ගන්න පුළුවන් ලයිසන්ස් කැන්සල් කරන්න පුළුවන් ඒ සියල්ලක්ම ඒක තියෙනවා මම මම කියනවා ඒක පනතක් කියලා ඒකේ මම නෙමෙයි ආණ්ඩුව දෙවතාවක් ඒක පනතක් හැටියට සඳහන් කරලා තියෙනවා අවසාන වගන්තියේ තියෙනවා in this act මේ කොයි ඉංග්‍රීසි මේකයි සිංහල මේකයි අතර පරතරයක් තියෙනවා මේ act act කියන්නේ ඒතකොට ඔබතුමා මම ගෞරවයෙන් ඔබතුමාට කියනවා ඒකේ title එක කියලා බලන්න an act එතකොට දැන් කියනවා දැන් හතර පහ වෙනෙක් ගරු මන්ත්‍රීවරු කිව්වා මේක ඇක්ට් එකක් නෙවෙයි මේ මේක යෝජනා මාලාවක් නෙවෙයි කියලා මම තාමත් ගෞරවයෙන් කියනවා ඒක නෙවෙයි කියලා නියම තත්ත්වය. ඉතින් එහෙම නිසා අපිට මේ රටෙන් වංචා ඉවත් කරන්න ඕන නම් විසල් බ්ලෝවර්ස් ඒ පිළිබඳව දන්න පුද්ගලයන් දිරිගන්වන්න ඕනේ. එසේ දිරිගන්වීමක් නෙවෙයි 119 වගන්තියෙන් වෙන්නේ අධෛර්යමත් කිරීම. අවසාන වශයෙන් මම සුමන්දිරන් මන්ත්‍රීතුමා සමග එකඟ වෙනවා ගරු ලක්ෂ්මන් කෙරියල්ල මැතිතුමා සඳහන් කළා මේක අතීතයට බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක නීති යටතේ බාධාවක් නැහැ කියලා මම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා.
අනුරුද්ධ මිනිස්ටර්
මට දෙන ගරු සභාපතිතුමනි දැන් ගරු මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මනි දැන් ඔබතුමා 1994 ගෙනාපු පණතිත් තියනවා නේද අසත්‍ය තොරතුරු ගෙනාගොත් ඉදිරිපත් කරොත් ඒ පුජ්‍යලයට දඬුවම් දෙන්න ඕනයි කියලා ඒකෙත් තියෙනවනේ. ඉතින් ඒක තමයි මේකෙත් තියෙන්නේ.
අනුරුද්ධ පීරිස්
ගරු ඇමතුමා ඒක මම මේ ගරු සභාවට ඉදිරිපත් කරපු පනතේ තිබුණේ නැහැ. ඊට පස්සේ ගරු හමීඩ් මන්ත්‍රීතුමා ඒ කාලේ විරුද්ධ පක්ෂයේ නායක හැටියට හිටියේ ගාමිණී දිසානායක මැතිතුමා. ගරු හමීඩ් මන්ත්‍රීතුමා ඉල්ලීමක් කළා ඒ විදිහේ වගන්තියක් ඇතුළත් කරන්න කියලා චන්ද්‍රකාන්ත කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව යටතේ. එතකොට ඒ ඉල්ලීම මම පිළිගත්තා. හැබැයි ඒකෙන් යම්කිසි අගතියක් වෙලා තිබෙනවා නම් ඔබතුමාට දැන් අවස්ථාව තියෙන්නේ අලුත් පනතක් ඉදිරිපත් කරන්න. ඉතින් එහෙනම් දැන් ඔබතුමා මේකෙන් සියලුම පනත් අහෝසි කරනවා. මම ඉදිරිපත් කරපු පනත ඇතුළු අන් සියලු පනත් ඔබතුමා අහෝසි කරනවා. එහෙනම් ඒකේ මොකක් හරි දුර්වලතාවයක් තිබුණා නම් ඒක අද අහෝසි කළ යුතුයි. ඒක තවදුරටත් තියා ගැනීම බුද්ධිගෝචර වන්නේ
නැහැ.
දැන් ගරු සභාපතිතුමනි ගරු මහාචාර්යතුමා කියන විදිහට ඒ පනත අනුව කවුරු හරි පලිගන්න නැත්තම් තරහක් නිසා බුරු චෝදනාවක් ඉදිරිපත් කරලා මිනිහෙක් අමාරුවේ දාන්න කටයුතු කරපුවාම ඒ බුරු චෝදනා කරපු මිනිහට දඬුවම් දෙන්න ඕනේ කියන මතේ මහාචාර්යතුමා ඉඳලා නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමේ යෝජනා කරපු නිසා ඒකට ඇතුල් කරයි කියලා එතුමා කියන්නේ. හැබැයි එතුමා අධිකරණ මැතිවරයා හිටි විදිහට ඉන්න ගමන් එතුමාම තමයි ඒකට ඇතුල් කරන්න ඕන වෙන කෙනෙකුට කරන්න බෑනේ පනත ඉදිරිපත් කරපු වෙලාවේ. එතකොට එතුමා ඒ වගන්තිය ඇතුළත් කරලා දැන් එතුමාම කියනවා ඒ ඇතුළත් කිරීම වැරදි කියලා. ඉතින් ඔබතුමා ඒක වැරදි කියලා කියන දේ දැන් ඔබතුමා පිළිගන්න අවුරුදු 29ක් තිස්සේ ඔබතුමා වැරදි දේවල් පනතකට ඇතුල් කරලා මේ රටේ ක්‍රියාත්මක කරා. ඔබතුමාගේ මතය කියන කාරණේ අනුව මම කියන කාරණේ අනුවනේ මම කියන්නේ ඒක හරි කියලා. කවුරු හරි එදා බුද්ධිමත් මන්ත්‍රී කෙනෙක් ඉඳලා යෝජනා කරලා ඒක ඇතුල් කරලා තියෙනවා ඒක හරි. හැබැයි ඔබතුමා ඒක අකමැත්තෙන් පිළිගත්තේ. අකමැත්තෙන් පිළිගත්තා වුණත් මම පිළිගන්නවා ඒ මන්ත්‍රීතුමා කරපු දේ හරි. ඔබතුමාත් එදා ඒක පිළිගත්තා. ඉතින් ඒහා සමානම මේ වගන්තිය මම හිතන්නේ එහෙම විවේචන ඉදිරිපත් කරන එක සාධාරණ නැහැ. මොකද මහජනතාව තුළ මේ පිළිබඳව තියෙන විශ්වාසය ආපහු ආපස්සට හැරවීමේ තැතක් කියලා තමයි මට ඒක පේන්නේ. අනිත් එක මේ ඔය අල්ලස අනිත් එක ඔබතුමා මේ අස්සේ තවත් කිව්ව මොකද්ද විකාශන අධිකාරී පනතක්. ගරු සභාපතිතුමනි ඔබතුමාවත් මමවත් මේ මල පොතේ අකුරක්වත් දැනගන්න ඕන නැහැ. පනතක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එතකොට මේ කෙටුම්පතක් සංකල්ප පත්‍රිකාවක් පනතක් හදන ස්වභාවයෙන්ම හදලා තියෙනවා හදලා මාධ්‍ය ආයතන වලට දුන්න මේගොල්ලන්ට අධ්‍යයනය කරන්න කියලා පැහැදිලිව ගහලා තිනවා වර්කින් ඩ්‍රාෆ්ට් කියලා. ඉතින් පනතක් නම් මේක පනතක් නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දෙපයි. සම්මත නොවිච්ච ලේඛනයකට කවුද කියන්නේ පනතක් කියලා. ලේඛන හදනකොට අනාගතයේ සම්මත කරන්න බලාගෙන මේ හැම එකෙම පනත කියලා තමයි තියෙන්නේ. පනත් කෙටුම්පතේ තියෙන්නේත් පනත. එතකොට වර්කින් ඩ්‍රාෆ්ට් එකේ තියෙන්නේත් පනත. දැන් ඔබතුමාගේ ඒ කියපු මේ පෝල්ස් ඇලිගේෂන් පරණි පැනතේ 21 වෙනි වගන්තිය. Every person who makes an allegation in any communication communication made by him to the commission under section 4 knowing such allegation to be false or having reasons to believe that such allegation is not true shall be guilty of an offence and shall on conviction after summary trial before the magistrate be liable to imprisonment for a term not exceeding 10 years or to a fine not exceeding 200,000 rupees owe to both such imprisonment and fine, and shall in addition be liable to payment to the person in respect of whom the communication was made of compensation of such sums of as the court may think fit.
ගරු සභාපතිතුමනි, බොරු චෝදනාව කරපු මනුෂ්‍යයාට ලක්ෂ දෙකක දඩ ගහලා අවුරුදු 10ක හිරේ දාන එක එක්කෝ ඒ දෙකම දීලා ඊට අමතරව ඒ පැමිණිල්ලට භාජනය වුණු චෝදනාව ලැබපු පුජ්‍යලයට වෙච්ච හානියට මේ පැමිණිල්ල කරපු මිනිහ වන්දිත් ගෙවන්න ඕන කියලා එතුමාගේ මේ පනතේ 20ක තියෙනවා. අපි ඒක සෑහෙන ප්‍රමාණයකට ලිහිල් කරලා තියෙනවා ඒක සැර වැඩි නිසා. හැබැයි පැහැදිලිව අපි පනති තියෙනවා ඔබතුමාගේ කියපු එකට වැඩිය අපි ඒක නිශ්චිත කරලා තියෙනවා. නිශ්චිත කිරීම මොකක්ද? ගරු සභාපතිතුමනි, එම චෝදනාව අසත්‍ය බව දැන දැනම හෝ එම චෝදනාවෙන් මේ පනත යටතේ වරදක් සංස්ථාපනය නොවන බව විශ්වාස කිරීමට හේතු ඇතිව. ඒතර ඒ දෙකම ඔප්පු කරන්න ඕන. ඒ පුජ්‍යලයට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරනවා. ඒක සාධාරණ නැද්ද? දැන් මට කෙනෙකුට කියන්න පුළුවන් ඔබ ඔබතුමාට හරි මට හරි විරුද්ධව ගිහිල්ලා ආල්ලස් කොමිසමට දෙන්න පුළුවන් අපි ලක්ෂ 500ක් පගාව ගත්තයි කියලා. හැබැයි ඉතින් සාධාරණ හේතු විශ්වාස කරන්න තියෙනවා නම් ගත්තයි කියලා ඒක දෙන්න ඕන. හැබැයි හොඳටම දන්නවා නම් ඔබතුමාවත් මම සතපහක් අතගාලත් නැහැ, මේ මිනිහා දැකලත් නැහැ. හැබැයි ගිහිල්ලා පැමිණිල්ලක් දානවා මම පගාව ගත්තයි කියලා. එතකොට ඒකෙන් අසාධාරණයට පත් වෙන විඳිතයට සාධාරණයක් වෙන්න ඕන නැද්ද?
අනිවාර්යෙන් තියෙනවා.
එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
එළියට ඇවිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස්
එකේ ඔනරබල් පීරිස් කීප් ඉට් ෂෝට්
මී පැමිණිල්ල දාලා කරු සභාපතිතුමනි පැමිණිල්ල දාලා ඉස්සරලම මාධ්‍ය ගෙනල්ලා මාධ්‍ය සංදර්ශනයේ තියලා ඔක්කොම කියලා මේ මිනිහට වෙන්න ඕනේ ටික උසාවි යන්න කලින් වෙලා ඉවරයි. ඒ සංස්කෘතියට අතීතත් යන්න ඕන. ඇත්ත හොරා ඇත්ත දූෂිතය අල්ලන්නම ඕන. ඒක මොන අවදානමක් අරගෙන හරි ජීවිත අවදානමෙන් හරි ඒක කරන්න ඕන. ඒක මම කරලා තියෙන ගරු සභාපතිතුමනි. ඔබතුමාලා එදා ඒකට විරුද්ධ වුණා. ඔබතුමාලා විරුද්ධ වුණා. මම කෝප් කාරක සභාවේ වාර්තාව 2007 ජනවාරි 12 වෙනිදා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. බිලියන රුපියල් 700ක ආදායමක් තියෙන රටේ බිලියන 300ක් දේශපාලඥයන් සහ රජයේ සේවකයෝ හොරකම් කරයි කියපු වාර්තාව. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. සුමන්දිර මන්ත්‍රීතුමා ඒ නඩු එකකෝ දෙකක පෙනී හිටියා. එතකොට ඒ අවදානම අපි අරගෙන කරා ජීවිත අවදානම තියාගෙන එක කරේ. ඉතින් ඒවා හෙලිදරව් කරන්න ඕනේ නැද්ද? ඒක අපි කරන්නේ නැත්තම් කවුද කරන්නේ? පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීලාට ඇමතිලාට හොරකම් කරන්න වෙනම වරප්‍රසාදයක් දීලා නැහැ. ඒක නිසා හැමෝම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඊක්වල් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ, ඊක්වලිටි තියෙන්නේ. එතකොට අපි ඕන කෙනෙක් නීතියට යටත් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේම නීති ආධිපත්‍යය. නීති ආධිපත්‍යය කියන්නේ මොකද්ද? නීතියට උඩින් කවුරුත් නැහැ. හැබැයි නීතියට පහලින් ඉන්නත් ඕන නැහැ. කිසි කෙනෙක් නීතියට උඩින් යන්න බෑ. නීතියට පහලින් ඉන්න ඕනත් නැහැ. එහෙම නිවටෙන්න ඕනත් නැහැ. සම මට්ටමේ තියෙන්න ඕන. ඒක නිසා මේක දේශපාලඥයද මේක නිලධාරියද කියන එක අපිට අදාළ නැහැ. අල්ලස් ගත්තොත් දූෂණ කරොත් ඒක විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා.
ගරු ජීඑල් පිරිස් මන්ත්‍රීතුමා ඔබතුමාගේ කිතා කෙටියෙන් ඔබතුමාගේ අදහස් ටික ප්‍රකාශ කරන්න අපි කාලය
ගරු මන්ත්‍රීතුමනි, එතකොට කියන්නේ අසත්‍ය ප්‍රකාශය කරන පුද්ගලයාට අවුරුදු 10යි, අල්ලස්ගත් මනුස්සයාට අවුරුදු 7යි. මම හිතන්නේ කිසිම කෙනෙකුට පුළුවන් ගැන ඒක සාධාරණීකරණය. අල්ලස්ගත් මනුස්සයාට අවුරුදු 7යි, කිසිම සියලුම අනිත් රටවල් වල ඊට වඩා එක. ඒතම බොහොම ලිහිල් විදියට සලකන්නේ අල්ලස්ගත් මිනිස්සයා. තොරතුරු දීපු මිනිස්සයා හිරේ යවනවා අවුරුදු 10කට.
පැහැදිලි කරු.
අපි දැන් මේ කමිටු වදිරේට ආවම අපි මේ සංශෝධනයක් ඉදිරිපත් කරනවා. චෝදනාව අසත්‍ය බව දැන දැන කිසිම සැකයක් නැහැ. ඔබතුමා කියපු විදියට ඒ පුද්ගලයාට දැනුවම් දෙන්න ඕනේ. එම චෝදනාවෙන් මේ පනත යටතේ වරදක් සංස්ථාපනය නොවන බව විශ්වාස කිරීමට ඒක ඉවත් කරන්නේ කියන සංශෝධනය අපි අදාළ අවස්ථාවේදී කමිටු අධිරේදී ඉදිරිපත් කරනවා. අර අනිත් මේ විකාශන පනත ගැන
ගරු ඇමතුමා ඉතා ඔබතුමාට වෙන්නලා තියෙන කාර්යභාර විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා. මම හිතන්නේ විපක්ෂයේ සංවිධායකතුමා කියපු සදුන්නේ
අරකේ මේ කොපි කියන එක සඳහන් වෙලා තියෙන්නේ. වර්කින් ඩ්‍රාෆ්ට් කියන වචනේ කොහෙත්ම සඳහන් වුණේ නැහැ. වර්කින් ඩ්‍රාෆ්ට් කියන එක කොහෙත්ම සඳහන් වුණේ නැහැ ඒ ලියවිල්ලේ. ඒකේ තිබුණේ කොපි කියලා. බොහොම ස්තුතියි.
Honorable Shehan Semasingh, you have 22 minutes.
ගරු මුලාසන අනුර මන්ත්‍රීතුමනි, අපේ රටේ ආර්ථික අර්බුදයෙන් පස්සේ මේ රට නැවත එවැනි අර්බුදවලට ගමන් නොකිරීමටත් එවගේම අපිට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම සහ වර්ධනයක් වෙත ගෙන යන්න ජාත්‍යන්තරය ලබා දෙන සහයෝගය මත ඉතාම වැදගත් පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න රජය කටයුතු කරා. ඒකේ එක මූලික පනත් කැටුම් පතක් තමයි මේ දූෂණ විරෝධී පනත් කැටුම් පත. විශේෂයෙන්ම මුල් අසන අරුවට මන්ත්‍රීතුමනි, අපේ රට සම්බන්ධයෙන් ගත්තොත් අපි පිළිගත යුතු කාරණය තමයි බොහෝ අවස්ථාවන් වලදී බොහෝ තැන්වලදී දූෂණ සිදුවීම සඳහා වැඩි අවධානමක් තියෙන රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව හඳුන්වලා තියෙන්නේ. ඒක රටක ඉදිරි ගමනට සුබ පෙරනිමිත්තක් නෙවෙයි. එහෙනම් අපි මේ ආර්ථික පීඩණයෙන් මිදෙන්න අපි කොහොම කතා කරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම නැතුව අපිට ඒක සිදු කරන්න බෑ. ඒ ස්ථාවරත්වයේ ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීමත් සමගම අපිට අපේ ණය හිමියන් සහ අපිට සහයෝගය දෙන අනික් මූල්‍ය ආයතනවල මූලිකම කොන්දේසි කිහිපයක් වුණා රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහ වගකීමක් ඇතිවන නීති පැනවීමටත්, ඒ වගේම වංචා හා දූෂණය සිදු නොවෙන්න, නාස්තිය සිදු නොවෙන්න අවශ්‍ය නීති රීති මාලාවක් අපේ රට තුළ ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය. ඇතරම මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේවා පූර්ව කොන්දේසි බවට පත් වුණා. ඇත්තටම අපි රටක් ඇටියට එක පැත්තකින් කනගාටු විය යුතුයි. අපි 17 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා වැඩසටහනකට ගියාම අපේ රටේ මූල්‍ය පද්ධතියේ විනයක්, විශේෂයෙන්ම රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වඩා විනිවිදභාවයක් ඇතිවෙන්නත්, වගවීමක් ඇතිවෙන්නත් නීති ගෙනේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට සහ අනිකුත් මූල්‍ය ආයතනවලට සිදු වුණා. එතනදී අපි ඒක අනුගමනය කිරීම එක පැත්තකින් වර්තමානයේ පවතින අර්බුදයෙන් අපිට මිදෙන්න හේතු කාරණාවක් වෙනවා, වගේම ඉදිරියේදී තවදුරටත් අපේ රට පිළිබඳව විශ්වාසය ගොඩනැගීම සඳහා හේතු කාරණාවක් වෙනවා. විශේෂයෙන්ම ඊළඟ කාරණේ තමයි අද මහජනතාව විමසන දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගියා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයත් එක්ක, අපේ ණය හිමියන්ගේ සහයෝගයත් එක්ක, අනික බහුපාර්ශ්වීය මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතනත් එක්ක අද රටේ ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පවතිනවා. අපි විශ්වාස කරන්නේ 2027 වෙද්දී අපිට ආර්ථික වර්ධනයක් වෙත ගමන් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් එනවා. අපි ඒ වෙනුවෙන් මේ රට පාර්ලිමේන්තුව, මේ රටේ ජනතාව කැපකිරීම් රාශියක් සිදු කර ඒ කැපකිරීම් වල ප්‍රතිඵලය තමයි අද අපි මේ මුහුණ දෙන ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීම. එතනදී මේ නීති රීති හඳුන්වා දුන්නට ඒවා කොතෙක් දුරට බලාත්මක කරන්න, ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණා, මේ ප්‍රශ්නය පිළිබඳවත් අද රට විමසීම් කරන. එතකොට මේ පාර්ලිමේන්තුව හැටියට අපේ වගකීමක් තියෙනවා. අපිට ලෝකයේ අනික් රටවල් එක්ක සාපේක්ෂව ඒ අවශ්‍ය පිළිගැනීම ලබා ගන්න, ඒ අවශ්‍ය විනිවිදභාවය පවත්වාගෙන යන්න, වංචා හා දූෂණ වලින් තොර රටක් බවට පරිවර්තනය කරන්න, ඒ වගේම ඒ තුළ අලුත් ගමනකට රට සූදානම් කරද්දී මේ හඳුන්වා දෙන නීති රීති ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ පිළිබඳව ජනතාව අද යම් කිසි සැකයකින් ඉන්නවා. එහෙනම් අපි විශේෂයෙන්ම කියන්න ඕනි, මේ අලුත් විනයක් මේ රට තුල ඇති කරද්දී බොහෝ වෙලාවට ඒක කරන්න බෑ කියලා මත ප්‍රකාශ වුණා. හැබැයි අධිෂ්ඨානශීලීව කටයුතු කරපු හින්දා අපිට පුළුවන් වුණා රටේ ලෝකයේ පිළිගන්න නීති පද්ධතියක් සහ රාමුවක් ඇති කරන්න විශ්වාසය ඇති කරන්නත් අපි මුහුණ දෙන අර්බුදයෙන් මිදෙන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න. එයින්ද අර නීති රීති හඳුන්වා දෙනවා වගේම අපි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදු කරලා සාමාන්‍ය ආර්ථිකයක් බවට පරිවර්තනය වෙන්න ගත්ත උත්සාහය ඒ විදිහටම මේ නීති ක්‍රියාත්මක කරවීමටත් අපි රජයක් හැටියට විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව සම්මත කරන අනපනත්වලදී බැඳී සිටිනවා කියන කාරණේත් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද අපිට කිසි මොහොතක කිසිම අවස්ථාවක නැවත මේ නීති රීති පද්ධතිය හෝ ප්‍රතිසංස්කරණ ආපස්සට හරවන්න බෑ. ආපස්සට හැරෙව්වොත් ඇතිවන ප්‍රතිවිපාක අපි අත්විඳපු දරුණුම ආර්ථික අවපාතයේ තිබ්බ අවස්ථාවට වඩා 3 ගුණයකින් 4 ගුණයකින් 10 ගුණයකින් වැඩි වෙනවා. ඒ හින්දා අපේ රට මෙතනින් ඉස්සරහට ගමන් කළ යුතුයි. අපි මේ විදිහට දැන්නට තියෙන ණය අර්බුදයෙන් මිදෙන්න කටයුතු කරලා ඒ ණය අර්බුදය විසඳගන්න පුළුවන් විදිහට ණය හිමියන් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිව්‍යුහගතකරණය කරලා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල ඇතුළු ඒ බහුපාර්ශ්වීය ආයතන ලබා දෙන මූල්‍ය සහයෝගය අරගෙන අපි මේ අවුරුදු 4ට රට ඉදිරියට ගෙනිච්චට එතනින් එහාට ගෙන යාමේ වගකීමක් තියෙනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ප්‍රකාශ කරන්නේ මේ අපි සිදු කරන ප්‍රතිසංස්කරණ තුළ ලබන ප්‍රගතිය මේ ප්‍රතිසංස්කරණ කොතෙක් දුරට අපි සාර්ථකව ඉදිරියට ගෙනියනවද කියන කාරණාව තුළ තමයි නැවත තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අපි ඇතුළත් විය යුතුද නැද්ද කියලා තීන්දුව වෙන්නේ. ඔවුන්ගේ ප්‍රාර්ථනාවත් මේ ඇති කරලා තියෙන ප්‍රතිසංස්කරණ වලින් ලබන ප්‍රගතිය තුළ නැවත ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 18 වෙනි වැඩසටහනකට ඇතුළත් වීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. එතකොට ඒක තියෙන්නේ අපේ අතේ. දැන් අපි බාහිර පාර්ශ්වයෙන් ලබාගත් සහයෝගය තුළ ආපහු ඒතරට යනවද නැද්ද කියන කාරණේ තීන්දු කරන්න තියෙන්නේ අපේ අතේ. ඒ හින්දා අපි ඊයේ දිනේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ස්වාධීන අයවැය කාර්යාලය සම්බන්ධ පනත් කැඩුම්පත් අපි අද විවාද කරලා ඉදිරි දිනයකදී සම්මත කරන මේ දූෂණ විරෝධී පනත් කැඩුම්පත් විශේෂයෙන්ම මම හිතනවා අපේ රටේ මූල්‍ය පාලනයට ඉතාම වැදගත් වෙයි. අපි ලබන අවුරුද්දේ හඳුන්වලා දෙන රාජ්‍ය මූල්‍ය පනත් කැඩුම්පත් ඒක අලුතෙන් ක්‍රියාත්මක වෙද්දී මීට වඩා රාජ්‍ය නිලධාරීන් ඇතුළු මේ රාජ්‍ය මූල්‍ය පාලනයට සම්බන්ධ වෙන කණ්ඩායම් වඩා හොඳ කළමනාකාරීත්වයකින් රටේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක කරවීම සඳහා බැඳීම් ඇති කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. එයින්ද මේ අනපන රටක ආයෝජන වලට වඩාම හිතකර අනපනක් වෙනවා. දැන් අපිට පේන්න තියෙනවා ගරු මුලාසන අරූල මන්ත්‍රීතුමනි, මම ඊයේ දිනෙත් පාර්ලිමේන්තුවේ කිව්වා අපේ රටේ ආයෝජන සඳහා විදේශ ආයෝජන වල උනන්දුවක් තියෙනවා. ඒක මේ රටේ ආයෝජන කලාප තෝරගෙන ඒ කර්මාන්ත ශාලා ඇති කිරීම එහෙම නැත්නම් වෙනත් සේවා සැපයීම තුළ ආයෝජනය කරනවා වගේම කෙටි කාලීන සහ දීර්ඝ කාලීනව භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනයටත් අද විදේශිකයන්ගෙන් අබුරුතාවයක් තියෙනවා. ඉදිරියට දෙන පුරෝගතන අපිට විදේශීය විනිමය සංචිත සම්බන්ධයෙන් හොඳ පුරෝගතනයක් තියෙනවා. එයින්ද තමයි අපි මේ ආනයන සීමා ලිහිල් කිරීම වුණත් යම් ක්‍රමානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරලා ආර්ථිකයේ වර්ධනයට කරන්න පුළුවන් දායකත්වය රටේ ශ්‍රම බලකායට කරන්න පුළුවන් දායකත්වය ඊළඟට මේ රටේ නිෂ්පාදකයේ කර්මාන්තකරුවා නිෂ්පාදකයේ ආරක්ෂා කරගෙන රටේ මහජනතාවට තරගකාරී මිලකට බාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඇති කරන්න පුළුවන් ආකාරයට සිදු කරන්න. එහිඳ එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය අද වර්ධනය වෙමින් පවතින. අපිට විදේශ මුදල් එනවා. අපිට අනිත් පැත්තෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ටික දැන් වැඩි වෙලා ලැබෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් මං කියපු ආයෝජන වලට හිතකර පරිසරයක් රටේ ආර්ථිකයේ ආර්ථිකයේ නැවත පුනරුදයක් ඇතිවීම තුළ ආයෝජකයන්ගේ විශ්වාසය අපිට දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ වංචා දූෂණය පිටු දකින රටකට ආයෝජකයන් ඇවිල්ලා ආයෝජනය කිරීම ඉතාම වැදගත් වෙනවා. එතනදී අපේ ආයෝජන වලින් ආර්ථිකයට ලැබෙන ශක්තිය දෙවනුව විශේෂයෙන්ම ශ්‍රේණිගත කිරීමේ ආයතන. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, අපේ රටේ ආර්ථිකය කඩාවැටෙද්දී අපිට කිසිම මූල්‍ය ප්‍රවාහයකට ගමන් කිරීමේ හැකියාවක් තිබ්බේ නැහැ. අපිට කවුරුත් මූල්‍ය සහයෝගයක් ලබා දෙන්න ඉදිරිපත් වුණෙත් නැහැ, එකඟ වුණෙත් නැහැ. ඒ ශ්‍රේණිගත කිරීම වල අපි ඉතාම ශ්‍රීඥයෙන් කඩාවැටීමකට ලක් වුණා. ශ්‍රේණිගත කිරීමේ ආයතන වලට අපි අභියෝග කළා හරියන්නේ නැහැ. ශ්‍රේණිගත කිරීමේ ආයතන වල ඔවුන්ගේ නිසි ක්‍රමවේදයක් තියෙනවා, ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීම සිදු කරනවා. අපි විසින් රජයක් මහ බැංකුවක් විසින් ලබා දෙන පබ්ලිෂ් කරන තොරතුරු ටික ලබා ගන්නවා, ප්‍රකාශයටපත් කරන තොරතුරු සංඛ්‍යාලේඛන හා දත්ත මත පදනම් වෙලා මේ තීන්දුව අරගන්නවා. එතකොට අපි ශ්‍රේණිගත කිරීමේ ආයතන වලට අභියෝග කළා හරියන්නේ නැහැ. ඔවුන්ට අපේ ශ්‍රේණිගත කිරීම ධනාත්මකව බලලා ඉහළ ගෙනියන්න පුළුවන් ආකාරයේ සංඛ්‍යාලේඛන හා දත්ත ඉදිරිපත් වන ආකාරයට රාජ්‍ය පාලනය ගෙන යාම වැදගත් වෙනවා. ඒ හරහා අපිට ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් අපේ රටේ නිර්මාණය වෙනවා. අපිට අද තියෙන මූලික අභියෝගයක් ඒක. ආර්ථිකය සාවර වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ආයෝජකයෝ අපේ රටේ ආයෝජනයට උනන්දුවක් දක්වනවා. අපේ රටේ භාණ්ඩාගාර බිල්පත්වලට ඉදිරියේදී බැඳුම් කරවලට ආයෝජනයට කැමැත්තෙන් ඉන්නවා. ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට ව්‍යාපාර කටයුතු කරන්න සුදුසු පරිසරයක් නිර්මාණය වීම මේ ගමන් කරන සාමාන්‍යකරණයට සහ ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම වේගවත් කරන්න අපිට හේතු කාරණා වෙනවා. Doing Business Index එක පැත්තෙන් අපි අපේ රටේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කරලා අපි ඉහළට ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා. එහෙම වුණොත් තමයි ලෝකයේ අනික් රටවල් එක්ක අපිට තරගකාරීත්වයකට යන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ආයෝජකයන්ට ඔවුන්ගේ ආයෝජනය කිරීම සඳහා තියෙන එකම රට ශ්‍රී ලංකාව නෙවෙයි. අපි ඒක අවබෝධ කරගත යුතුයි. ශ්‍රී ලංකාව නෙවෙයි ඔවුන්ට තියෙන එකම විකල්පය. අද අපිත් එක්ක ආයෝජන වලට තරගකාරීත්වයක් ලබා දෙන අපි හා සමාන ආර්ථික මට්ටම් තියෙන රටවල්, එහෙම නැත්නම් අපිට වඩා වැඩි ඉදිරියෙන් ඉන්න රටවල් අද එක්ක අපි අද තරගයකට ගිහිලා තියෙනවා. එතකොට මේ තරගය ජය ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? තරගය ජය ගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් අපේ රට තුළ නිර්මාණය වීම. කොතෙක් දුරට කඩිනමින් ආයෝජකයාට අවශ්‍ය සේවාව සපයීමට රටක් හැටියට අපි එකඟ වෙනවද කියන කාරණේ, අනික් පැත්තෙන් දූෂණ අවදානම් අඩු එහෙම නැත්නම් නැති රටක් බවට පත් වුණොත් පමණයි. එයින් මේ පනත් කෙටුම්පත අපි එක පැත්තකින් අද හඳුන්වා දීම පිළිබඳව රජයක් හැටියට සතුටු වෙනවා. ඒ වගේම විපක්ෂයත් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර අපිට ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ හඳුන්වා දීම සතුටු වෙනවා වගේම අපි මං එවල කිව්වා වගේ කනගාටු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිදු වුණා, එහෙම නැත්නම් ලෝක බැංකුවට සිදු වුණා ශ්‍රී ලංකාවට පෙන්වලා දෙන්න රටක් ඉස්සරහට යනවනම්, පිළිගැනීමක් එක්ක ඉස්සරහට යනවනම්, විශ්වාසයක් එක්ක ඉස්සරහට යනවනම් රටේ සාර්ථකත්වය වෙනුවෙන් ගෙන ආ යුතු අනපනත් මොනවාද කියන කාරණය. එහිඳ මේ අර්බුදයේ සිදුවීම හොඳයි කියලා නෙමෙයි මම කියන්නේ, මේ අර්බුදය තුළින් අපි පාඩම් ඉගෙන ගත යුතුයි රටක් හැටියට. අපි සියලු දෙනා පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ වගේම ඒ අර්බුද තුළ අනික් රටවල් කොහොමද ඒ අර්බුද වලින් මිදුනේ, නැවත ඒවට ගමන් නොකලේ කියන හොඳ අනුගමනය කරපු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඒ රටවල් අනුගමනය කරපු good practices මොනවද කියලා අපි අනුගමනය කළ යුතුයි. අද ඒ හොඳ තත්ත්වය රටේ නිර්මාණය වෙමින් පවතිනවා. හැබැයි මේ ඇති වෙලා තියෙන ස්ථාවරත්වය රජයක්, රටක්, ජනතාවක් බලාපොරොත්තු වෙන සම්පූර්ණ ස්ථාවරත්වය නෙවෙයි. අපිට සම්පූර්ණ ස්ථාවරත්වයක් වෙත ගිහිල්ලා ආර්ථික වර්ධනයක් වෙත යන්නත් ඊළඟට ඒ ආර්ථික වර්ධනය ස්ථාවරව පවත්වාගෙන යන්න සස්ටේනබල් ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකක් වෙත යන්න ග්‍රෝත් එකක් වෙත යන්න අපිට තව දීර්ඝ ගමනක් තියෙනවා. ඒකයි මම කිව්වේ මේ කෙටි කාලීනව අපි සාමාන්‍ය තත්ත්වයට පත්වීම දීර්ඝ කාලීනව අපි ලැබපු ජයග්‍රහණයක් නෙවෙයි. ඒකට තව කල යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අද රජය කැප වෙලා ඉන්නේ. අද ජනාධිපතිතුමා සහ රජය ඉතිහාසයේ මොන අදහස් දරුවත් මහින්ද රාජපක්ෂ මහත්තුමා හිටපු ජනාධිපතිතුමා මෙතන ඉන්න එතුමා මත දෙකක ඉඳලා අද අපිට රට වෙනුවෙන් එක මතයකට එන්න පුළුවන් වෙලා තියෙනවා. රට වෙනුවෙන් අද එක මතයකට එන්න පුළුවන් වෙලා තියෙනවා. මම දැක්ක බොහෝ අවස්ථාවන්වලදී විපක්ෂය සමහර විට දේශපාලන වශයෙන් ඔවුන්ට ඇති වෙන වාසිය අවාසිය කල්පනා කළා ඡන්දය ලබා නොදුන්නත් මේ අනපනත්වල විරුද්ධත්වය ප්‍රකාශ නොකරපු අවස්ථාවක්. එහෙනම් අද අලුත් මේ දේශපාලන සංස්කෘතිය තුළ අපි ඉදිරි ගමනක් යද්දී මේ ඇතිකරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන නීති රීති ආපස්සට හැරවීමේ කිසිම හැකියාවකුත් නැහැ. ඒ වගේම තමයි තවදුරටත් මේ විශ්වාසය ගොඩනැගෙන ආකාරයට වෙනස් විය යුතු තැන්වල සහ හඳුන්වා දිය යුතු තැන්වල අපි මේ අනපනත් සහ නීති හඳුන්වා දීම සිදු කළ යුතුයි. ඉදිරියට වඩා මම අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා IMF එක අපිට 17 ප්‍රෝග්‍රෑම් එකට අනුමැතිය ලබා දීලා මේ රට නිවැරදි මූල්‍ය පාලනයක් නිවැරදි මූල්‍ය විනයක් තියෙන රටක් බවට පත් කරන්න සහ අල්ලස දූෂණය පිටු දකින දූෂණය අවදානමක් නැති රටක් බවට පරිවර්තනය කරන්න ලෝකය පිළිගත්ත නීති රාමුවක් තුළට ඇති කරන්න අද රජයට හැකිවීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරමින් මේ ඇති කරලා තියෙන தত্ত্বය තවදුරටත් ශක්තිමත් ඉදිරියට ගෙනියන්න මේ පාර්ලිමේන්තුව එකතු වෙලා කටයුතු කරමු කියන ආරාධනය කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Honorable MA Sumandiran, you have 11 minutes.
Thank you, Honorable Presiding Member. I'm glad to speak just after the Acting Minister of Finance, who recognized some good that may have come about as a result of the economic crisis. He did say it's not a good thing to have the economic crisis, but there are some lessons that we are learning from that as well. I agree with him. But before I get on to the anti-corruption bill, I want to just deal with the Civil Procedure Code amendment. Honorable Minister of Justice, it's a good amendment, particularly running down cases, motor accident cases, and so on. This will be of immense use. So I congratulate the Minister for this amendment. And the new bill on assistance to and protection of victims of crime and witnesses, this has a history. And I'm glad that this is also now being brought in some new features, particularly video evidence is being enabled. President Mahinda Rajapaksa is here when he was president, and he appointed the Commission of Inquiry under Justice Udalagama. There was a video evidence that started to be recorded from Dr. Manoharan, whose son was one of the five young persons who were killed by security forces in Trincomalee. And halfway through his evidence, that was stopped and it was not permitted. From that time onwards, this to enable video evidence through law was mooted, but it wasn't possible under that regime, and it was only in 2015 when there was a change in government that for the first time Witness Victim Protection Act was enacted, but that too had serious shortcomings, and I'm glad that some of those are being rectified here. The point that I want to make here is that accountability is an important issue. பொறுப்பு கூறல் மிக முக்கியமான ஒரு விடயம். அது நிதி விடயங்களிலே மட்டுமல்ல, மற்ற பல விடயங்களிலே பொறுப்பு கூறல் முக்கியமானதாக இருக்கிறது. இப்பொழுது நடந்து கொண்டிருக்கிற ஐக்கிய நாடுகள் மனித உரிமை பேரவை கூட்டத்தொடரிலே மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகளுடைய அறிக்கையிலே இது தெளிவாக சொல்லப்பட்டிருக்கிற இலங்கை பொறுப்பு கூறல் சம்பந்தமான விடயத்திலே அசம்பந்த போக்காக இருக்கிறது என்பது சுட்டிக்காட்டப்பட்டிருக்கிறது. The High Commissioner for Human Rights has very specifically mentioned that Sri Lanka hasn't taken enough measures with regard to accountability. When there is no accountability, it is impunity that reigns. Now, that brings me to the main bill that is before us for debate today, the anti-corruption bill. What I am reminded of is what Judge Veeramantri wrote in his book called The Law in Crisis. In the preface to that book, he said, Sri Lanka is embarrassed by the richness of the sources of law and not the lack of them. We are embarrassed by the richness of the laws that we have, not the lack of laws. But implementation of the laws is what has been the problem and continues to be a problem. And I say continues to be a problem because it's an irony. It's an irony that it is this government that is bringing these laws now. By pressure from IMF, from various other international actors, you are enacting laws. I'm wondering whether this is just waste of paper when the country is going through economic crisis, because only when it is implemented we can see the efficacy, the benefit of this. Just to satisfy the IMF or other international bodies, passing laws is not going to combat corruption in this country. No, it's a shame. It's a shame when the IMF came in, they identified as one of the challenges corruption susceptibilities. And then, now they have instituted governance diagnostics. Now, these are heavy indictments on the governance structures of this country. There is no politician, no person who has held office, political office, who has been convicted and sentenced in this country for corruption. In a country where the International Monetary Fund says one of the greatest challenges is corruption susceptibilities, we don't have ever. I mean, we have had persons who have contested elections for treating and so on, being unseated. But those who have held cabinet portfolio, those who have held political office, no one to date has been convicted of corruption. That's the test of the pudding is in the eating. Not to look at it and, say, oh, how nice it looks. The aroma is lovely. That's what we are doing today. The test is in the eating. Only when it is implemented will we know whether we have done the right thing or not. So far we haven't. And I said it's an irony that it is this government that is bringing these laws, because, I mean, only a year ago, the constant chorus that we heard in this country is Kaputu Kaka. Kaputu Kaka. Why Kaputu Kaka? The big crow that steals. The big crow that steals. This government is still controlled by that Kaputu Kaka. It is the same people who sit in the government ranks. No change. So isn't it funny that you are now bringing all these laws, right? And the persons who were identified as the ones who collapsed the economy of this country, ones who stole from this country, are still in charge. In fact, news is that as soon as the president returns, persons who were kept away from cabinet are going to get cabinet portfolio. Why were they kept away? Because it's well known. There are no secrets in this country. People know who takes 10%, who takes 15%, who takes 100%. People know. That is why a year ago there was this revolution in this country. But you only managed to chase away the president. Others were just, you know, put away for a while. They are still in this house. They are still seated in the front rows. They are not in the cabinet for a little while, but they are creeping in one by one. They come back. And so, without that fundamental change, without that change happening, where the control is still in the hands of the wrongdoers, and you are the wrongdoers, all of you ministers were there in that government. Merely because you made some cosmetic changes doesn't mean that you have changed. You are only bringing these laws now to say, okay, we have brought the laws, we have changed it. After this, there won't be corruption in this country.
We have 2 more minutes.
There won't be bribery in this country. No. That is far-fetched. So, while appreciating that this law must come in, this was prepared mostly during the last parliament. Still, there are lots of shortcomings, and for lack of time, I won't go into many of these details. But you have mentioned members of parliament, and you should in section 93. But why don't you include members of provincial council and members of local authorities, particularly chairman of local authorities? There are serious allegations everywhere of bribery. And with regard to the issue that Honorable Professor GLP has raised, I would say, as was in the original bribery act.
Yes, Honorable Kiriyalla. Okay, Honorable Kiriyalla is giving you a few more minutes.
Thank you. As was in the original bribery act, I'm not referring to the act that was passed in 94, one that was prior to that, I think it said the person who makes a false complaint will be punished with a term that the one against whom, when he made the complaint, if he had been found guilty, was liable to be punished, the same punishment. So I think what Honorable Professor Pieris was raising was that the punishment for the offense is 7 years, but if the person who made the complaint is unable to substantiate it in some way, he goes in for 10 years. It's higher than the punishment for bribery itself. I think it will be just if you make it the same. I also agree that the span of what is bribery and corruption must be expanded, and the law that was passed in 1975, the Asset and Liabilities Declaration, was useless in a sense. I remember in 2010 when I was appointed to this house, since there was a delay in certain areas, election had to be, polling had to be reheld. The National List members were appointed just a day or two before the parliament sitting started. And I read the law, and I hurriedly made an asset declaration because the law said you can't sit or vote in parliament. So I was very concerned, immediately did it. But when I came to parliament after a few months, I realized out of the 225 in that parliament, only 17 had actually made the declaration. Only 17 had actually made the declaration. It was a useless piece of paper. But then there was public consciousness, and I think everybody makes the declaration now. But it's not available to the public because even the person who pays that 750 rupees and gets it, it's an offense to publicize it. So it is because of that, some of us, on our own, voluntarily, publicized our own asset declaration some years ago. 5 of us did it, and then few others joined. and now it's all available on the web. So it's a welcome move to make it public, because that is the whole purpose of an asset declaration, that people must know. One matter that while the acting Minister of Finance is here, SOE reforms are important, and it's going to happen. Honourable Minister of Justice, in responding to Professor Pieris, mentioned two cases that I appeared in, the Sri Lanka Insurance Corporation privatisation and the LMSL matter, which he, as the chair of the of COPE then, brought out to the public.
You have two and more minutes, Honourable Member. You have 2 more minutes.
Yeah, thank you. And I was privileged to appear as counsel for Honourable Vasudeva Nanekara in both matters. And in both matters, the Supreme Court reversed that privatisation. Now, the current president was the Prime Minister at that time when all of that happened. Recently, at a forum, I raised this issue about the Sri Lanka Insurance Corporation privatisation. Because one of the institutions that have been identified is Sri Lanka Insurance Corporation. The last time you did that, it was sold for $6 billion. When its basic asset value itself was $155 billion. $6 billion, basic asset value itself was $155 billion. Not to mention the goodwill, the monopoly that it had, the actuarial value, etc. Now, when I raised that issue, the Minister of Finance said, no, no, there was no fraud in it. It was only a question of valuation. I mean, do you say, when the difference is $6 billion and $155 billion, it was only a problem of valuation? Obviously, there was fraud in it. So, I'm raising this matter because in the economic reform agenda, you have to deal with, you have to do SOE reforms. But how do you ensure that there is no corruption in it? You might say, well, this law will take care of it. No, it won't. In one of those matters, the then Secretary to the Treasury was found guilty by the Supreme Court. He was fined 500,000 rupees. He was told that he shouldn't hold public office hereafter. He gave an affidavit to court. But then what happened? As soon as that judge who gave the order retired, the Supreme Court sat, the full court sat, 10 judges sat. Only one judge, no, 10 judges sat. Subsequently, it was a 3-judge bench that gave the order, but 10 judges sat originally. Only one judge dissented. All the others allowed the withdrawal of that affidavit, and that person became the Secretary to the Treasury all over again, also under President Mahinda Rajapaksa, who is here.
Honourable Member, please stand up.
I'm flagging this, thank you, I'm concluding. I'm flagging these matters to say, you can have a perfect law on paper, but how do you ensure that it is implemented? So far in this country, we have not seen it implemented. And that is the concern I have about delayed prosecution arrangement, the DPA arrangement that you have brought in here. That is a concern I have about withdrawal of indictments. Because we saw, as soon as the government changed in 2020, indictments have all been withdrawn that the bribery commission had instituted. So that's the political culture of this country, and until that changes, this will be dead letter law. Thank you.
Thank you.